ගරු නලින් හේවගේ මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 14ක කාලයක් තිබෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, දසවන පාර්ලිමේන්තුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ලැබීම භාගයක් කොට සලකනවා. මේ වෙලාවේ අත්හැරිය නොහැකි වගකීම් දෙකක් මතක් කරමින්, විශේෂයෙන්ම මේ දසවෙනි පාර්ලිමේන්තුවට මාහට ඇතුළත් වෙන්න ඉඩ ප්‍රස්ථාව විවර කරපු ඒගාල දිස්ත්‍රික්කයේ විරෝධාර ජනතාවට උපහාර ආචාර්ය පුද කරන ගමන් අපිට මේ ආණ්ඩු පක්ෂයේ වාඩිවීම සඳහා ඉඩ ප්‍රස්ථාව විවර කළ මේ රටේ සිහල දමිළ මුස්ලිම් බර්ග මැලේ ඇතුළු සකලවිධ ජනතාවට ප්‍රථමයෙන් අපේ ගෞරවනීය ස්තුතිය පුද කරන්න ඕන. විශේෂයෙන්ම මම හිතන්නේ මෙම ජයග්‍රහණය ලංකා ඉතිහාසයේ එදා මෙදා තුර ගත්තොත් අපි විශ්වාස කරනවා සුවිශේෂීතම ජයග්‍රහණයක්. මොකද මේ ලංකා ඉතිහාසයේ දේශපාලනය අධ්‍යයනය කරලා බලනකොට ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමිය, මේ බලය කවදාකවත් පොදු මහජන ව්‍යාපාරයකට ඉතිහාසය ඇවිල්ලා නැහැ. එක්තරා යුගයකදී මේ බලය රජතුමාගෙන් රජතුමාට ගියා. එක්තරා යුගයකදී මේ බලය පෘතුගීසින්ගෙන් ලන්දේසීට ඉංග්‍රීසින්ට ගියා. 48න් පස්සේ මේ බලය විශේෂයෙන්ම වලව් 4කට විතරක් ගියා. මේ බලය කවදාකවත් මහ පොළොව ස්පර්ශ කරන, මහ පොළොවත් එක්ක ඉන්ද්‍රිය සම්බන්ධතාවයක් තියෙන මේ භූමිය උපන් දේශපාලන ව්‍යාපාරයකට මේ බලය කවදාකවත් ආවේ නැහැ. මේ බලය මදිය නොකියන්න, අර සිංහල කියමනක් තියෙනවා හැමදා නියන් එකදා වෙයි වලාවේ කියලා. ඒ වගේ 100%ක දේශපාලන ව්‍යාපාරයක් මේ රටේ 159ක් ඉක්මවන මහදවැන්ත බලයක් මේ රටේ නිර්මාණය කළේ මේ රටේ සාතිශය බහුතරයක් වෙච්ච මිනිස්සු. අපි විශ්වාස කරනවා ඒ බලය සුවිශේෂී ජයග්‍රහණයක්. උතුරද දකුණද නැගෙනහිරද බස්නාහිරද ભેදයකින් තොරව, සිහල දමිළ මුස්ලිම් බර්ග මැලේ ભેදයකින් තොරව, බෞද්ධ හින්දු කතෝලික ඉස්ලාම් ආගමික ભેදයකින් තොරව, කොල්ලු පිටියේ ඉඳලා දෙවුන්තර තුඩුව දක්වා මේ හැම තැනටම විහිදිච්ච මහා බලයක් තමයි නිර්මාණය කළේ. ඒක සුවිශිෂ්ට බලයක් කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම තමයි මැතිරි ඉතිහාසයේ රෙකෝඩ් පොත ගත්තොත් මං හිතන්නේ දුසිමකින් විතර මේක අලුත් කරලා තියෙනවා. ලංකාවේ වැඩිම මැතිවරණ ප්‍රතිශතය, ලංකාවේ වැඩිම දිස්ත්‍රික්ක ප්‍රමාණය, වැඩිම මැතිවරණ බල ප්‍රදේශයන්, වැඩිම එක් පුද්ගලයෙක් ගත්ත ඡන්ද ප්‍රමාණය, වැඩිම කාන්තා නියෝජනය, වැඩිම පුද්ගලයෙක් ගත්ත ඡන්ද ප්‍රමාණය වගේ විශාල වාර්තා පොත අලුත් කරමින් තමයි මේ ජයග්‍රහණය විශේෂයෙන්ම මාලිමාවට ජාතික ජනබලවේගයට ලබා දීලා තියෙන්නේ. එනිසා මේ බලය දශමකින් බිඳින්න අපිට අයිතියක් නැහැ. විශේෂයෙන්ම මේ බලය ගොඩනගා ගත්ත වෙලාවේ අපි මතක් කරන්න ඕන, මේක සුන්දර මල් යහනාවකින් ආපු මාවතක් නෙමෙයි. අතිශය දුෂ්කර දුක්ඛ දෝමනස්යන්ට මුහුණ දීලා ඉතිහාසයේ දැවැන්ත කැපකිරීම කරලා තමන් ගෑසි ඉස්මස්ලේ විතරක් නෙමෙයි ජීවිත පරිත්‍යාග කරලා තමයි මේ බලය නිර්මාණය කරගත්තේ. ඒ නිසා අපිට ඒක අමතක කළ ගමනක් අපිට නැහැ. ඒ නිසා විශේෂයෙන්ම මේ රටේ ඓතිහාසික ජනතාව ඒ විශ්වාස කරන අපේක්ෂා කරන දිසානතියට මේ රට බාරගෙන යෑම අපේ වගකීමක් කියලා අපි විශ්වාස කරනවා. ඉන්දියාවේ හිටපු අබ්දුල් කලාම් වරක් ලස්සන ප්‍රකාශයක් කළා. ඒ තමයි ලස්සන ප්‍රකාශයක් කළ අබ්දුල් කලාම්. ඒ තමයි කුඩා අරමුණක ගැලී සිටීම පාපයක්, විශාල අරමුණක් හොයාගන්න. කුඩා අරමුණක ගැලී සිටීම පාපයක්, විශාල අරමුණක් හොයාගන්න. අපි කුඩා මිනිස්සු, අපේ ජනාධිපතිතුමා, අගමැතිතුමිය, මේ ඉන්න ඇමතිවරු, මේ ඉන්න මන්ත්‍රීවරු, අපි කුඩා මිනිස්සු. හැබැයි අපිට තිබුණ විශාල අරමුණක් මේ රටේ සාතිශය සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ මිනිස්සු දුක් විඳිනවා, පීඩාවට පත් වෙනවා, දවසට 10ක් සියදිවි හානි කරගන්නවා, අවුරුද්දකට 3500ක් ජීවත් වෙන්න බැරුව මැරෙනවා. මෙන්න මේකට උත්තරයක් හොයන්න ඕන. මේකට කවදාකවත් නිලෙන් උත්තර හොයන්නේ නැහැ. මේකට කවදාකවත් කොලෙන් උත්තර හොයන්නේ නැහැ. මේ වල දවස ගානේ වැඩියෙන් කපනවා. මේ වලට මිනිස්සු අදින බව දැනගත්ත අපි කුඩා මිනිස්සුනාට අපිට ලොකු අරමුණක් තිබුණා. ඒ අරමුණ තමයි මේ රටේ රාජ්‍ය බලය කවදා හරි ගන්නවා කියලා අපිට විශ්වාසයක් තිබුණා. ඒක තියාගෙන අපි නිකන් හිටියේ නැහැ. ඒ අරමුණ වෙනුවෙන්, ඒ දැඩි අධිෂ්ඨාන වෙනුවෙන් අපි කැප වුණා, මහන්සි වුණා. ඒ මහන්සි මේ ප්‍රතිඵලයක් හැටියට අද මේ රාජ්‍ය බලය ලැබිලා තියෙනවා. ඒ නිසා අපිට දැන් තියෙනවා දවන්ත අරමුණක්. අපි එකතැනකින් සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒ අරමුණ ජයග්‍රහණය කරපු වෙලාවේ අපිට තියෙනවා තවත් අරමුණක්. අපි මේ රටට සපත වෙනවා, පොරොන්දු වෙනවා. මේ බාරගත් බලය වගේම මේ රට අනිවාර්යයෙන්ම අපේ දෑතින් හදනවා. ඒ හදන රට අපේ දෑසින් දකිනවා, හදවතින් සතුට වෙනවා. ඊට එහා දෙයක් කිසිම දෙයක් අපි අපේක්ෂා කරන්නේ නැහැ. අපේ දෑතින් මේක හදනවා, හදන රට අපේ දෑසින් දකිනවා, අපේ හදවතින් සතුටු වීම හැර මේකෙන් අපි කිසිදු දෙයක් අපේක්ෂා කරන්නේ නැහැ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි. මගේ තව කතාවේ කොටස් දෙකක් තියෙනවා. දෙවෙනි කොටස තමයි මෙන්න මේ අර්බුදය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මම හිතන්නේ අද කතා කරේ නැහැ. අද කතා කරේ පොල් ගැන. අද කතා කරේ හාල් ගැන. පොල් ගැන අපි වගේ කියන්න ඕන තව අවුරුදු 5කින් 6කින්. මොකද පොල් ගාක් අපි දන්නේ නැහැ ලෝකේ දවස් 13කින් කඩන පොල් කොහෙද තියෙන කියලා අපි තාම හොයලා බලනවා. තාම දවස් 13ක ආණ්ඩුව. පොල් නැත්තා වගේ කියන්න ඕන ඔබතුමන්ලා. කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් අහන්න. පොල් තිවිච්ච ඉඩම් ටික කවුද කට්ටි කරේ? කවුද ඒවා විකුණන්නේ? කවුද ඒ හිටපු ඇමතිවරු? ඒ වගේම මට මතකයි මේ පාර්ලිමේන්තුවේ කාර්ක සභාවට ගෙනෙල්ලා දවසක් අහනවා පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමියගෙන් 2009 ඉඳලා පොල් ඉඩම් වලට පොර දැම්මේ නැහැ කියලා මේ පාර්ලිමේන්තුවේ කාර්ක සභාවක කියනවා. 2009 ඉඳලා ආණ්ඩුවේ තියෙන පොල් ඉඩම් වලට පොර දාලා නැහැ. ඒ කාලේ සජිත් මහත්තයාගේ ආණ්ඩුව තිබුණා. ඒ කාලේ රනිල් මහත්තයාගේ ආණ්ඩුව තිබුණා. ඒ කාලේ මහින්ද මහත්තයාගේ ආණ්ඩුව තිබුණා. 2009 ඉඳලා රජයේ පොල් ලතු වලට පොර දැම්මේ නැහැ කියලා මේ පාර්ලිමේන්තුව දෙමළ වෙනවා. ඒතකොට දැන් අපි දවස් කියන්න ඕනේ පොල් ඉඩම් ටික කපලා කට්ටි කරලා විකුණලා වගා කරන්නේ නැතුව තියෙන ගහට පොර ටික දාන්නේ නැතුව ඒ විතරක් නෙමේ සත්තුන්ගේ මේ රටේ පළදාව විශේෂයෙන්ම 30-35% විනාශ වෙනවා ඒවට උත්තර හොයන්නේ නැතුව දින 17න් පොල් ගැන අහන විපක්ෂය ගැන අපිට තියෙන කනගාටුව විශේෂයෙන්ම කීමනක් තියෙනවා වලක වැටීම මොලේට හොඳයි කියලා. වලේක වැටීම මොලේට හොඳ වෙන්නේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි මොලයක් තිබුණොත් පමණයි. එහෙම නැත්නම් ඒක හොඳක් වෙන්නේ නැහැ. ඒක තමයි අපිට විපක්ෂයට කියන්න තියෙන්නේ. ඉතින් ඒ වගේම අපිට තියෙන දැන් විශාල කාර්යභාරයක්. මේක විශේෂයෙන්ම ඔබතුමන්ලා අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තියේ වැරද්ද. ඔබතුමන්ලා ගෙඩි කන්න හැදුවා ගස් වවන්නේ නැතුව. දැන් අපේ සතියෙන් දෙකෙන් අහනවා මේ කොහොමද කොටදාන්නේ කියලා. 2023 මේ රටේ ආදායම බිලියන 4000යි වියදම බිලියන 11000යි බිලියන 7000ක ණය ගන්න ඕන. දැන් අපි අහනවා සතියෙන් මේ කොහොමද කරන්නේ කියලා. බිලියන 7000ක ආදායමක් තියෙනවා. රටේ මුළු ආදායම ප්‍රමාණවත් නැහැ. ණය වර්ගයේ පොලිය ගවන්. එහෙම තියෙන්නේ. ඔබතුමන්ලා හදපු ආර්ථිකය මොකද්ද? ගිය අවුරුදු දෙකට විදේශීය පොලිය විතරක් ගෙවන්න තියෙනවා ඩොලර් බිලියන 2.856ක්. ඩොලර් බිලියන 2.856ක්. ඔක රුපියල් වලට කන්වර්ට් කරගන්න 310න් වැඩි කරන් කෝටි 81000ක් විදේශීය පොලිය ගෙවන්න තියෙනවා. කෝටි 81000ක්. දවසක අවුරුද්දකට පොලිය ගෙවන්න කෝටි 40000ක්. ගරු මන්ත්‍රීතුමිය මේක දවසකට බැලුවොත් දළ වශයෙන් ගෙවන්න ඕන 111000 පොලිය විදේශීය පොලිය විතරක්. අපි විදේශීය පොලිය ගෙවන්න ඕන, විදේශීය නයවාරිකය ගෙවන්න ඕන, දේශීය පොලිය ගෙවන්න ඕන, දේශීය නයවාරිකය ගෙවන්න ඕන. හතරක් තියෙනවා, හතරෙන් එකක් මම කිව්වේ. එහෙම ගත්තොත් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමිය ලංකාවේ මේ 111000ක දවසක පොලිය වැඩට යනවා නම් වැඩට යන කෙනෙක්ගේ දවසක ආදායම මේ රටේ කම්කරුවෙක්ගේ දවසක ආදායම රුපියල් 1500ක් නම් දවසට 743000ක් වැඩට යන්නේ විදේශීය පොලිය ගෙවන්. ඔබතුමා හදපු ආර්ථිකේ ඉතිහාසෙ පෘතුගීසි ආවා, ලන්දේසි ආවා, ඉංග්‍රීසි ආවා, තුවක්කුව ගෙනාවා, යටපත් කළා. මේ රටෙන් ඇදගෙන ගිය ඇද්දල ටිකක්, මුතුමැණික් ටිකක්, කරාබු නැටි ටිකක්, පුස්කොළ පොත් ටිකක්. හැබැයි ඔයාලගේ අවුරුදු 76 ආර්ථිකයේ ඇතුලේ 48න් පස්සේ ණය අරගෙන ගොඩ ගහලා ට්‍රිලියන 31ක් ණය කරලා අද දවසකට මේ රටේ වැඩට යන සිද්ධ වෙලා තියෙනවා 733000කට විදේශීය පොලියක. විදේශීය පොලියක අද අපේ අහිංසක අම්මා වතුකරේ දළු කඩන්න ගියා. අර හිරිකඩ වැස්සේ තෙමි ගියා දළු කඩන්න විදේශීය පොලියක. දීවරයේ මුහුදට බැහැලා ජීවිතේ පරිත්‍යාග කළා. අද මුහුදේ ඈත දියඹට ගිහින් තියෙනවා විදේශීය පොලියක. අද උදේ 733000ක් වැඩ ගිය විදේශීය පොලියක. හෙට උදේ 733000ක් යන සිද්ධ වෙලා තියෙනවා විදේශීය පොලියක. බොතමල කියන යුරෝපයේ දියුණුවයි කියලා. ඔය දියුණුව තමයි අපිට ණය දීලා අපේ රටේ පොලිය දෙවන්ත ප්‍රමාණයක් ගත්තට පස්සේ දියුණුව තමයි. නිසා මේ ආර්ථික ක්‍රමය තමයි ගෙනිච්ච. මේක තමයි වෙනස් කරන්න අනුර කුමාර දිසානායක ජනාධිපති සෞදේ හදන්නේ. ඒක තමයි නිෂ්පාදන ආර්ථිකයක් හදන්නේ. ඒක තමයි දීවර කර්මාන්තය හදන්නේ. ඒක තමයි කුෂි කර්මාන්තය හදන්නේ. ගිය අවුරුද්දේ මම දැක්ක වසන්ත අතුකෝරළ පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් කියනවා අවුරුද්දට හාල් ගෙනෙත් තියෙන කෝටි 9500ක්. අවුරුද්දට එළවලු ගෙනෙත් තියෙන කෝටි 11000ක්. මේක කෘෂිකාර්මික රටක්, වී වර්ග 2800ක් තිබිච්ච රටක්, පෙරදිග ධාන්‍යාගාරය කියලා හඳුනපු රටක්, රයිස් බෝල් ඔෆ් ඒසියා කියලා හඳුනපු රටක්, සහල් බඳුන කියලා හඳුනපු රටක්. අද කන්න විදියක් නැහැ හාල් ටික නැතුව. ඔබතුමන්ලා හදපු ආර්ථිකේ විශේෂයෙන්ම ගත්තට පස්සේ ඔබතුමන්ලා කිව්ව පුද්ගලික අංශය තමයි දෙන්න ඕනේ. පුද්ගල අංශය ඕන අපි නැහැ කියන්නේ නැහැ. හැබැයි ඒකාධිකාරී ගොඩනැගලා තුට්ටු දෙකට වී ටික අරගෙන අස්ප ගණන් වලට විකුණනවා. ගොවියත් තනාතයි, කන අපි තනාතයි. ඔබතුමාට දැන් මොකද කරන්න පුළුවන්? අපිට මතකයි මේ හාල් මෝල් කාර්යයන්ට විරුද්ධව චක්‍රලේඛ ගහුවා බන්දුල ගුණවර්ධන ගහන ගහන චක්‍රලේඛ කුණු බක්කිර දැම්මා මගේ මිල මේකයි කිව්වා අද දැන් ඒක පාලනය කරන්න ක්‍රමයක් නැහැ එහෙම තමයි රාජ්‍යanse බිඳවැටි ඉතින් ඒක නිසා මේ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කරන්න ඕන නිෂ්පාදන ආර්ථිකයට පණ පොවන්න ඕන ඒක තමයි අපේ වැඩේ තියෙන්නේ ඒ වගේම මට බාර වෙච්ච තව පොඩි කාරණාවක් තියෙනවා ගරු මූලාසන අරුද මන්ත්‍රීතුමනි ඒ තමයි විශේෂයෙන්ම අධ්‍යාපනයේ අධ්‍යාපනයේ වෘත්ති අධ්‍යාපනයේ අපි දන්නවා 383,000ක් විතර ඉස්කෝලට ඇතුළත් වෙනවා මේ මම ගත්ත උදේ ඇත්තටම හරි කනගාටුවක් තියෙනවා කලින් ඉස්කෝලට ඇතුළත් වෙලා තියෙනවා 323,000ක් දැන් 287,000යි මෙයාලා මේ ආර්ථිකයට විතරක් නෙමෙයි මේ අපරාධී කලි මේ තියෙනවා 2015 ලංකාවේ ඇතුළත් වෙලා තියෙනවා 323,337ක් දැන් 287,639යි පොල් අදහන්නේ පොල් මේ නැතිවෙලා තියෙන ළමයි මේ නැතිවෙලා තියෙන ළමයි ඉස්කෝලට ඇතුළත් වෙච්ච ළමයි ප්‍රමාණය අවුරුදු 9කට 35,698ක් අඩු වෙලා තියෙනවා. ඔයාලගේ ආර්ථිකේ, ඔයාල මහලු කොට කියන ආර්ථිකය හැදුවා කියලා කියනවා. ඒ හදපු ආර්ථිකය ඇතුලේ අද ළමයි හදන එක 35,000කින් අඩු වෙලා තියෙනවා. ඔයාලා අහන්නේ පොල් නම් ගහක් ඉඳලා අවුරුදු 5කින් ගෙඩියක් ගන්න පුළුවන්. මේ රටේ ළමයි හදන එක නැති වෙලා තියෙනවා. අද බඳින්නේ නැහැ. බැඳුවා ළමයි හදන්නේ නැහැ. හැදුවත් එක්කෙනාට වඩා හදන්නේ නැහැ. ඔන්නාල කළ වාර්තිකේ ඔයාලා කිව්වා මොහොමඩ් තමයි වඳ කොත්තු ගේන්නේ වඳ ඇඳුම් ගේන්නේ මේ අපේ මුස්ලිම් ජනතාව තමයි වඳ කරන්නේ වඳ කළ තියෙන්නේ මුස්ලිම් ජනතාව නෙවෙයි වඳ කළ තියෙන්නේ මහින්ද රාජපක්ෂලා වඳ කළ තියෙන්නේ රනිල් වික්‍රමසිංහලා වඳ කළ තියෙන්නේ සජිත් ප්‍රේමදාසලා මේ වඳ කරපු එක තියෙනවා අද හරි කනගාටු විතර මූලාසන අරුණ මන්ත්‍රීතුමනි අධ්‍යාපනයේ දැවැන්ත ඛේදවාචකයා අපි හිතනවා මේ රට හදන්න අංක 1ක් අධ්‍යාපනය මේ රට හදන අංක 2ක් අධ්‍යාපනය මේ රට හදන අංක 3ක් අධ්‍යාපනය අපිට භූමිය සීමිතයි හැබැයි අධ්‍යාපනයේ ඉඩකඩ අසීමිතයි limitless ඒක නිසා අධ්‍යාපනයේ තමයි මේ රට හදන්න තියෙන එකම දේ
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට
අපිට දින කනගාටුව තමයි අද පාසල් වලට ඇතුළත් වෙන ළමයින්ගෙන් විශේෂයෙන්ම 10 පන්තියේ මෙහා ගරු මූලාසන අරුණ මන්ත්‍රීතුමනි 8 පන්තියේ මෙහා 30,000ක් එළියට හැලෙනවා 8 පන්තියේ මෙහා 30,000ක් එළියට හැලෙනවා මං හොයලා බැලුවා මේ 30,000 කොහෙද ඉන්නේ මේ 30,000න් විශාල ප්‍රමාණයක් ඉන්නව බන්ධනාගාරේ ඉන්නව බන්ධනාගාරේ 2022 වෙනකොට ඉන්න ප්‍රමාණය ගත්තොත් බන්ධනාගාරේ 2022 ඉන්නේ 30,311යි ඒන් 100%64ක් අට ෆේල් අය ඕ ලෙවල් ෆේල් අය ඉන්නව 92ක් සාමාන්‍ය පෙළින් හැලෙන 92ක් ඉන්නේ බන්ධනාගාරේ දැන් කෝ මේකට වැඩපිළිවෙලක් ඒ නිසා වෘත්ති අමාත්‍යංශින් මේක අනාගතේ අපි කවදාකවත් මේ දරුව මෙහෙම හැලෙන්න දෙන්නේ නැහැ. දුප්පත්කම නම් හේතුව ඒකේ වගකීම ආණ්ඩුව බාර ගන්නවා. හැලෙන්න දෙන්නේ නැහැ. නමෙන් පස්සේ අපි මාවත් දෙහිකට දානවා. ඒ යන මාවත හොඳ නම් ඒක වෘත්ති අධ්‍යාපනයේ නම් ඕක අපිට තියෙන කනගාටුවක් තියෙනවා. විශේෂයෙන්ම ඔබතුමන්ලා මේ කතා කරන මේ සම්බන්ධයෙන් යොදපු අවධානය 2023 අධ්‍යාපනයේට කැපිටල් එක්ස්පෙන්ඩිචර් බිලියන 58යි. උසස් අධ්‍යාපනයේට බිලියන 25යි. වෘත්ති අධ්‍යාපනයේ වියදම් කළ තියෙන්නේ බිලියන 4.3යි. බිලියන 4.3යි උසස් අධ්‍යාපන බිලියන 25ක් ඒ කියන්නේ සාමාන්‍ය උසස් අධ්‍යාපනයේ ඉන්නේ ළමයි 44,000යි 44,000ක් වෙනින් බිලියන 25ක් වෙන් කරනකොට 120,000ක් ඉන්නවා වෘත්ති අධ්‍යාපනයේ ඒකට වෙන් කළ තියෙන බිලියන 4.3යි උසස් අධ්‍යාපනයේ වගේ ළමයි 3 ගුණයක් ඉන්නවා හැබැයි වියදම විශාල ප්‍රමාණයකින් අඩුයි මේක හරියන්නේ නැහැ ගරු මූලාසන අරුඩ මන්ත්‍රීතුමනි මේ ළමයි අනිවාර්යෙන් සමාජගත කරන්න ඕන ආර්ථිකයට උරා ගන්න ඕන ඒ නිසා අපිට තියෙනවා දැවැන්ත කාර්යභාරයක් කවදාකවත් අනාගතයේ අපේ ආර්ථික ප්‍රතිපත්ති ඇතුලේ අධ්‍යාපනයේ ළමයි හැලෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒක අපරාධයක්. මේ දරුව තමයි 3000ට මිනි මරන්. මේ දරුව තමයි කුඩු ටික හැද මෙහාට ගෙනියන්නේ. මේ දරුව තමයි අද බන්ධනාගාර පිරීලා තියෙන්නේ. ඒ නිසා අධ්‍යාපනයේ පහලින් කඩා වැටීමයි අපරාධයයි අතර තියෙන බරපතල සම්බන්ධයක්. ඒ නිසා හොඳ රටක් හදන්න නම් මේව දැඩි වශයෙන් අවධානයට ගන්න ඕන. මේ සියල්ල වෙනස් කරන්න දැවැන්ත සංග්‍රාමයක නියැලෙන්න අපි සූදානම් කියන බව ප්‍රකාශ කරමින් සමුගන්නවා. බොහොම ස්තුතියි.